මේ ශරීරය මම නොවේමි, මගේත් නොවේමි. එසේනම් මට යනු විඥානයේද පහදා දෙන්න කියන එකක් වෙනවා. දැන් මම කියලා මගේ කියලා ගන්න සුදුසු නෑ කියලා ගන්න කිව්වේ ඒකයි. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා මේ විදිහට ගත්තොත් පුද්ගලයා වැටෙනවා නාස්තික දෘෂ්ටියට, වැටෙනවා නැත යන සංඥාවට වැටෙනවා. නැත යනු එක අන්තයක්, ඇත යනු එක අන්තයක්. මේ අන්ත දෙකටම නොබැසෝනේ ආර්ය මාර්ගය වටහා ගන්න. දැන් මම නෙමෙයි, මට නෙමෙයි, මගේ නෙමෙයි, මම නෙමෙයි ආදි වශයෙන් ගත්ත ගාම පුද්ගලයා වැටෙන්නේ මොකද? නැත යන සංඥාවට. මම එක් නෑ. ඔය අදහස ගත්තාට පස්සේ ලෝකේ තර්කවාදී කර ගෝචර වෙනවා. මමෙක් නැත්නම් කරන පව්වලට විපාක විදිහට මමෙක් නැහැ. පින්වලට සම්පත් විදිහට මමෙක් නැහැ. මමෙක් නැහැ නම් විදිර කෙරෙකුත් නැහැ. මේ ආදි වශයෙන් බහිනවා නිගමනයේ. මම කියලා කෙනෙක් නැහැ. නැත යන සංඥාවට බැස්සාට පස්සේ බුද්ධලයට යථාර්ථයට එන්න බැහැ. මේ එක්තරා දෘෂ්ටියකින් බුද්ධලේ මේ කතාව එහෙම හිතාගත්තව භාවනාවක් වශයෙන් කරන්න ගියොත් මම නෙමෙයි, මම නෙමෙයි කිය. මගේ නෙමෙයි කිය. ඒ බුද්ධලයට කතා කරන්න කිසිම දෙනක ඉඩක් නැති වෙනවා බුද්ධලයා ඉන්නේ දෘෂ්ටියක නිසා. ඒකත් අපි දකින්න ඕනේ. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේයි ගන්න සුදුසු නෑ. ඒ මොකද හේතුව? යමක් අනිත්‍ය නම්, දුක්ඛ නම්, අනාත්ත නම් ඒක මගේ කියලා සම්මත කරගෙන ඒකේ වැදෙන්නේ සුදුසු නෑ කියන එකයි ගන්න ඕනේ. හැබැයි ඉපදුන කෙනාට මමෙක් විද්‍යාමාන වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ගොඩනගාගත විපාකයේ තියෙන තාකල් මමෙක් විද්‍යාමාන වෙනවා. ඒක විපාක විද්‍යාමාන, විද්‍යාමානත්වේ. ඒකෙන් අපිට අහක් වින්ද බැහැ. ඒක ගෙවිලා කෙලවර වෙන එක. ඒක අල්ලන්න වටින්නේ නැහැ කියන එකයි චන්දරාගෙන් මම කියන தත්ත්වේ බැඳෙන්න වටින්නේ නැහැ කියන එකයි බෞද්ධයෝ බෞද්ධත්වයේ තුල විදර්ශනාත්මකව දකින්න ඕනේ. මම නෙමෙයි කියලා ගත්තොත් එහෙම එයා දෘෂ්ටියකට වැටෙනවා. මේ බඳු අසාරණීයක මමයි කියලා අල්ලගන්න වටිනා දෙයක් නැහැ. හරයක් නැහැ. අන්න ඒක දකින්න ඕනේ. ඒතකොට කාටවත් කියන්න විදිහ නැහැ එයන් ඔය ඉන්නේ මොකද කියලා. ඒ ඉන්නේ කේ බැඳෙන්න මමයි කියලා අල්ලන්න වටිනා දෙයක් නැහැ මෙන්න මේ හේතුව. ඒක නෑ කියන්න ඔය කාටවත්. මමෙක් නෑ, මමෙක් නෑ කිව්වොත් එහෙම ඔය ඉන්නේ කා මොකද කියලා. ඒක මම නෙමෙයි කිව්වහම ඉඩපියතොර හොද වැඩ කරන්න කියලා පොල් පිටාරන් තැළුවොත් මොකද කරන්නේ? එතකොට බැලලා දුවන. ඔය මොකේ බේරා ගන්නද දුවන්නේ? අනේ මට ගහන්න එපෝ කියනවා එතකොට. අර මම මේ කිව්වේ කාදද දෙන පිළිතුර මොකක්ද? මම ඇයි ගන්න සුදුසු නැති ඕකනේ? ගුටි කන්න වෙන්නේ මේ මගේ හදාගත්ත ඉතින් ගුටි කන්න වෙන්නේ. දැන් ඒකට පිළිතුරක් කියන්න බැහැ. ඕක තමයි කිව්වේ මම ඇයි අල්ල ගන්න හොඳ නැහැ. මම මේ හදාගත්තාම මම මේ හදාගන්න ගියාම සිද්ධ වෙන විපාක තමයි මේ හම්බ වෙන්නේ. දැන් යා මම නෙමෙයි කියන එකෙත් නෑ, මම ඉන්නවා කියන එකෙත්. මමයි කියන යම ගොඩනගාගත්ත හේතුඵලයක් වශයෙන්. ඒ හේතු යම් තාක් ශක්තිමත්ද ඵලයේ ඒ තරමට ශක්තිමත් වෙන්නේ නැහැ. හේතු අවුරුදු 100ක් හරිනම් හදාගත්තේ ඵලයේ අවුරුදු 100ක් විද්‍යාමාන වෙනවා. හැබැයි ඔය හදාගත්ත එකට මම කිය කී අල්ලා ගන්න වටින්නේ නැහැ. අල්ලා ගන්න ගිහින් තමයි ආයිශරයක් එක හදාගන්නේ තව මම. මම එක හදාගත්ත දැන් පටන් ගින අපිට සිද්ධ වෙනවා ඒකේ ඉන්න තාක්කල් ওই දුක ඔක්කොම විඳින්න. ඒක එහෙම අල්ලගෙන හරියක් නෑ කියලා දැනගත්තාම මම ගොඩනගෙන හේතු දුරු වෙනවා. හේතු දුරු වුණාට පස්සේ කියන ඵලයේ අන්තය වෙනකන් තියෙයි. ඒකෙන් නැවත විපාකෝ කම්ම සම්භාවෝ කියන එක සිද්ධ වෙන්නේ. මතු මම ගොඩනගෙන හේතු ඇති වුණාම අන්න ඉවහර මම ගොඩනගින්න නැතුවම දකින්න. හේතු වෙන නිසා හටගත්ත ඵලයක් තියෙනවා, හේතු නිරෝධ වෙන නිසා ඵලයේ නිරෝධය. ඒක මෙච්චර කල් දුක් වින්දා මම හදාගෙන දුක් වින්දා මම මේ කතා නැති නිසා දැන් ඉතින් දුකින් නිදා. අනේ දකින්න. ඒක පැත්තකින් තියලා මේ මම නෙමෙයි කියන එක ගත්තොත් එහෙම අපිට සිද්ධ වෙනවා ওই ටික කරන්න. ඡන්නහාබ්දුරාල අරිහත්යටපත් වෙන්න බැරි වුණා ওই භාවනාව මම නෙමෙයි කියලා වලලා. එහ මම නෙමෙයි, කන මම නෙමෙයි, දිව මම නෙමෙයි, නාසය මම නෙමෙයි මේ විදිහට වඩනවා වඩනවා වැඩින්නේ. අරිහත්යටපත් වෙන්නේ චන්දරාගේ ඉදුරු වෙන්නේ. බුදුරණාහන්දේ පිටුම් බාර පස්සේ මේ ඒ රාජ කල්පනා කළා මේක කාගෙන් දැන් අහගන්න. මෙහෙම වෙන්නේ නැත්තේ මොකද? මේ හිත වැඩින් නැත්තේ මොකද කියලා. ආනන්ද හාමුදුර තමයි මේකේ ගැළපෙන කෙනා, ධර්මයේ දන්න කෙනා. උන්වහන්සේ හම්බෙන්න යන්න ඕනේ කියලා ගිහින් උන්වහන්සේ හම්බිලා ওই කාරණේ කිව්වා. මේ බුදුරණන් වහන්සේ දේශනා කළා ඔබ ඔය භාවනා වඩනකොට වැඩින් නැති වෙන්න හේතුව. පායන වර්ගයේ සූත්‍රයේ බුදුරණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා තියෙනවා කියලා හේතු තැනක් කිව්වා. අනාදිමත් සංසාරයේ පතන්ගෙන ඇත කියන අන්තයේ නැත කියන අන්තයේ ආපු රූප සත්වයාට මම නෙමෙයි කියනකොට හිත වහිනා නැත කියන අන්තයේ නැත කියන දෘෂ්ටියට වැටෙන නිසා භාවනාව වැඩෙන්නේ. ඒ නිසා මම යයි ගන්න සුදුසු නෑ කියලා ඔබ වදන්න කියලා තියෙනවා. සුදුසු නැති බව දැනගන්න. ඒ ටික කියනකොට භාවනාව වැඩෙනවා. ඉතින් අදත් අපිට වෙලා තියෙනවා කර්මස්ථානේ දෙනවා මිසක් ඔල්මාගේ කර්මස්ථානේ දෙනවා වගේ මේක දෙන්නත් නේතම් මම නේතෝ හමස්මින් කියන කැලලක් විතරක් ත්‍රිපිටකේ අල්ලගෙන මම එක් නැහැ මගේ කියා දෙයක් නැහැ කියන වචනේ එතන අල්ලගෙන ඒ ආදි වශයෙන් විග්‍රහ කරන්න යනවා මූල විග්‍රහය ගන්න නැති ධර්මාභෝධය ඇති කෙනා ධර්මාභෝධිය යුත වුණාට පස්සේ මම නෙමෙයි කියලා ගත්තට එයා නාස්තික දෘෂ්ටියට වැටෙන්නේ නැහැ නැරයන් දෘෂ්ටියට වැටෙන්නේ. මම නෙමෙයි කියන්න හේතුව මේක හේතුඵලයක් නිසා. නිත්‍ය වූ ආත්ම වූ සුඛ වූ යම් කිහි මම එක් ගොඩ නගන්න බැරි නිසා ඒ හේතුව මම යයි ගන්න සුදුසු නැති නිසා මම කියන එකේ වැදින්නේ නැහැ කියන අදහසින් මම නෙමෙයි කියන අදහස ගන්නවා. ඊය අදහස ගන්න ධර්මාභෝධයේ තියෙන කෙනෙක්. ධර්මාභෝධයේ තියෙන කෙනා ගන්න අදහසයි ධර්මාභෝධයේ නැති කෙනා මම නෙමෙයි කියන නැති කෙනා අදහසයි කියන එක අදහස් දෙකක්. එකිනෙකට අන්තගාමි අදහසක් ඇති වෙනවා එකිනෙකට යථාර්ථවත් අදහසක් ඇති වෙනවා. එයා ධර්මයේ අවබෝධ කරපු කෙනෙකුට ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට මම නෙමෙයි කියලා ගත්තත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම එක් නැහැ කියලා එයා ගත්තත් එයා අරගන්නේ ධර්ම අවබෝධය අදහස. ලෝකයා මම එක් නැහැ කියලා ගත්ත ගමන් නැත යන අදහසින් ගන්න. නැත යන අදහසින් ගත්තොත් හිත වැඩින්නේ අන්තිම විදිහට වැටලා ඉන්නවා. ඔක ඇති වෙන වෙනස. අපි අම්මා කියලා කතා කරනවා තාත්තා කියලා කතා කරනවා ඉතින් කියනකොට මොනවද අපිට රූප පෙන්වන්න ඕනේ? අර ලදළු පාසලේ එහෙම කරන්න බෑ. ආන්න අල්මයන්න මායන්න ගෑන් රූපේ රැඟිල්ල දික් කරලා පෙන්නලා අම්මා කියන්න පුතේ කියලා අපි කියන්න වෙනවා. ඉතින් ඒ ළමයාට කියා දෙන ක්‍රමෙද එහෙම කියන්නේ නැතුව නෑ නෑ අපි වාගේ උඹත් අම්මා කියනවා එහෙම කියවන් කිව්ව තේරි. නෑ ළමා මනතර ළමා වත්තෙමට දිනේ හරිය ඒ විදිහට කරන්න ඕනේ. වැටෙච්ච කෙනා දකින්න ක්‍රමේ තව එකක්. යට ආන්න අල්මයන්න මායන්න කියනවා ආන්න අල්මයන්න මායන්න අම්මා කියන්න ඕනේ. වචන තුනම අකුරු තුනම එකට කැටි වෙලා පදයක් හැටියටම හිතට එනවා. ආයි අමතර ගෑන රූපේ ඉක්රි රූප මොනවද දකින්න ඕනේ? ඒක දකින්නකොටම මේ සංඥාව තේනවා මෞ මාතුළු සංඥාව. ඉතින් උයන්න මූර්තද නැන්න උණ කියලා උණ පදුරක් ඇඳලා පෙන්නලා ඉතින් ඕකට තැඟිලි කියලා පෙන්නන්න පුංචි ළමයට අකුරු දෙකක් තියෙනවා. ඉතින් අපිට උණ පදුරක් දැක්කහම උණ කියලා කියනකොටම ඒ මොන උණද කියන එකත් තේරිලා ඉවරයි. ඒකකින් සංඥා උණ කියව සංඥාවෙන් අපි ගහත් තේරිලා ඉවරයි. ඉතින් අපි භාවිතා කරන ක්‍රමයට පුංචි ළමයට ගැලපෙන්නේ මෙන්න මේ වගේ වැඩුණු හිතත්තා විසින් අනුගමනය කරන ක්‍රමී වැඩෙන හිතත්තා නැහන මූලික බුද්ධයා විසින් වඩන ක්‍රමී දෙකක්. ওই දෙකේ කර පටලවා ගන්න එකකින් තමයි මේ අමාරු වෙන්නේ. මේ වැඩුණු කෙනා මම නෙමෙයි කියලා කියන අර්ථය එනකොට යාට එන සංඥාව එන්නේ වැඩිච්ච නැති කෙනා මම නෙමෙයි කියනකොට. මගේ නෙමෙයි කියනකොට. අන්න ඒ නිසා එතෙන්ට යටි වෙන ඒ දෘෂ්ටි දෙකේ අන්ත දෙකේ නොවැටෙන්න. මමයයි ගැනීමට සුදුසු නෑ, මගේයයි ගැනීමට සුදුසු නෑ, මගේ ආත්මයයි ගැනීමට සුදුසු නෑ. අන්න ඒතර වැරෙන හිතර ගලපිනවා. එහෙම ගතට පස්සේ ඔබ නැට කියන සංඥාවට වැටෙන්නේ නැතුව හරි මාර්ගයට එනවා. ඉතින් ඒ නිසා දැන් මේ අහන්නේ තියෙන්නේ මට යන්නේ හඳුනනකොට ඒ කියන්නේ විඥානීය කියලා ඉතින් අහනවා. විඥානීය විඥානීය හැටියට දකින්නවා. විඥානියත් මම කියලා ගන්න මට කියලා ගන්න සුදුසු නෑ කියලා දකින්නවා. විඥානය ඇතුළේ තියෙන අවිද්‍යාව නිසාම තෘෂ්ණාව නිසාම තමයි බුද්ධලයා මම කියන සංඥාවේ බැඳිලා ඉන්නේ. දෘෂ්ටියේ බැඳිලා ඉන්නේ. ඒ දෘෂ්ටිය ඒ සංඥාව ඉක්මයන්නම් ඒ පිළිබඳ තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි දුරු වෙන්න ඕන. දුරුනාට පස්සේ ලෝක සම්මතිය කතා කරන්න තියෙන්නේ මම කියලා මට කියලා මගේ කියලා කතා කරනවා. ඒක ලෝක සම්මතිය ඉක්මවා යන්නේ නැති නිසා ව්‍යවහාරයේ සීමා වෙනවා මිස දෘෂ්ටියකට හා සංඥාවට ගෝචර වෙන්නේ අර මුලාසහගත අවිද්‍යාව තෘෂ්ණා සංඥාවට ගෝචර වෙන්නේ. ඒක වෙන්නේ හිත වැඩනහමයි. එතකම්ම මේක එහෙනම් මේ මම කියන්නේ කවුද කියන ප්‍රශ්නේ එනවා. රූපෙත් මම නෙමෙයි නා, වේදනාවත් මම නෙමෙයි නා, සංඥාවත් මම නෙමෙයි නා, සංකාරත් මම නෙමෙයි නා, විඤ්ඤාණත් මම නෙමෙයි නා. කවුද මම? අනේ ප්‍රශ්නයක් මතුවෙන්නේ වැරිච්ච නැති නිසා. අවබෝධය ආපු නැති නිසා. පෙටිත් මල නෙමෙයි නා, හේනුත් මල නෙමෙයි නා, නගුටත් මල නෙමෙයි නා, ඒකේ වටේ තියෙන පොතුත් මල නෙමෙයි නා. කවුද මල කියලා හෙව වගේ වැඩ. ඔය ටික අහ කරුණා මල පෙන්නන්නත් බැයි නම් ඒ ටික තමයි මලකුත් පේනවනා. ඒ දිග හකලා ඉතින් කෝ කවුද මල එතකොට කියලා හිතුවා වගේ වැඩ. වැලි කැට එකතු කරලා එකතු කරලා ඉතින් වැලි ගොඩක් හදලා තියෙනවා. මෙයා වැලි කැට. ආ වැලි කැට හකලා කොහොමද වැලි ගොඩ කියලා හිතුවා වගේ වැඩ. ඒ වැලි ගොඩ මත වෙලා තියෙන වැලි කැට එක පීමිනි කියලා දැක්කන. පෙති රේණු ආදී අවශ්‍ය දේවල් එකතු වෙලා මල කෙනෙක් මත වුණ හැටි දැක්කන. ඒ අහන්නේ එතකොට ඒටි ගහ කරම කොහ මල ඒටි ගහ කරම කොහ වැලි ගොඩ එහෙම අහන්නේ නැහැ. අහන්නේ නැත්තේ මොකද? ඒකෙන් ඇතිවෙච්ච මායා දර්ශනේ තමයි අර වැලි ගොඩ කිව්වේ මල කිව්වේ කියලා දැක්කගෙන. එයා ඊට පස්සේ මලක් ගැන වැලි ගොඩක් ගැන තවත් දෘෂ්ටියක් ඉදිරි කරගන්නේ නැහැ. මේ මායා දර්ශනේ තමයි මේ මල හැටියට වැලි ගොඩ හැටියට වෙන්නේ සත්ත්ව හැටියට පුද්ගල හැටියට ලෝකෙ පෙවුනේ ඒකයි කියලා දැක්කට පස්සේ. මම කියලා ගොඩ නැගුණේ. ওই ටිකේ සංකල්පණ ඇති වුණා වූ මායා දර්ශනේ මායා ස්වභාවිකය දැක්කට පස්සේ. මායාවක මොකද්ද එහෙනම් තව තියෙනවද කියලා බලන් තියෙන දෘෂ්ටිය කියලා ගත්තාම ආත්ම සංඥාව ආත්ම දෘෂ්ටිය ඉවරයි. අන අරගෙන සක්කාය දිට්ඨිය ඉවරුණාම තවත් මමෙක් ඉන්නවද කියන තියෙන දෘෂ්ටිය නැති වෙලා යනවා. රූපේ වේදනාව සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහක සම්පින්දණේ නිසා ඇත යන වචනේද ගන්න සත්‍යයේ කින්නවා කියන දෘෂ්ටිය එනවා. මමෙක් මත වෙනවා කියන දෘෂ්ටිය එනවා. මම හැදිලා තියෙන ඔය කැලටි කින්නම් ඒ කැලටි ගන් කරපුවාම මමෙක් විද්‍යාමානුනේ නැත්නම් මම කියලා වැටහිලා තින්නේ ඒ බුද්ධිලයා එතර දෘෂ්ටියකින් ගත්තා වූ දෘෂ්ටි සංකල්පයක් නිසා තවත් ඇති දෙයක් නෙමෙයි කියලා තේරුම් ගත්තාට ආත්ම දෘෂ්ටිය ඉවරයි. හිස ගිනි ගත්තාසේ රාගය දුරු කරගන්න උත්සාහ කරන විට එක්තරා දේවතාවෙක් කියන බුදුරන් වහන්සේ දේශනා කරනවා. හිස ගිනි ගත්තාසේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ කරන්න. ඕන දෙක ඒතනයි. රාගය දුරු වෙන එක පස්සේ හිද්ද වෙන. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනා තා යගිලි ගන්න දෙයක් නෑ. ඇත්තට මහා සීන හදි කියන දෙයක්. යාර ක්‍රාක්‍රයෙන් බලා ඉඳි රාග සංසිඳිලා යනවා. මේ දේවතාවගේ පන්නේ බුදුරන් වහන්සේ දුන්න උත්තරේ ඒකයි. එන අපි දඟලන්න ඕනේ මේ ඔක්කොම ආසාවන් අත්හරිනවා කියන එක නෙමෙයි ඉස්සෙල්ලම. ඔන්න ඉතින් දෘෂ්ටි අත්හරගන්න යථාර්ථය දැනගන්න. එතන දැනගත්ත කෙනාට නැවතත් ලෝකයේ බැඳෙන දිවිච්ච මූල හේතුව ගැලවිලා ගියා. එතන පටන් ගන්න ලෝකයේ පිළිබඳ ආස්වාදයන් පිළිබඳ මානසිකත්වයේ ගෙවි ගෙවි යනවා නිකන්. වැරෙන සත්‍යපත් වෙන්නේ නැති නිසා ආසාව දුරු කරන්න මහන්සිලා හරියන්නේ නැහැ. ඒක නෙමෙයි මහන්සි වෙන්න ඕනේ. ඔන්න ඔය ආත්ම දෘෂ්ටිය දුරු කරගන්නයි මහන්සි වෙන්න ඕනේ. දේශනා කරේ තියෙනවා. අපි දුරු කරගන්න හදන්නේ ආත්ම දෘෂ්ටිය නෙමෙයි ආසාව. ඉතින්ලා. ආසාව දුරු කරගන්න දාගන්න ආත්ම දෘෂ්ටිය හැමෝමයි. මේ කොහොමද කරන්නේ? බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දහම. මහා ගැඹුරට දාලා ප්‍රපාතී කියලා බහැලා ඉතින් ගොඩින් ඉඳලා හදනවා වගේ දඟලනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අත්‍යවශ්‍යයෙන්ම මේ අස්මී වාන මාන මේවා ඔකෝ දුරු වෙලා යන ආත්ම දෘෂ්ටිය දුරු වෙනවා. එතන පටන් ගිනව. ඒකේ විදිහ මුල කැපිලා ඉවරයි. මුල කැපුවාට පස්සේ අග වැඩෙන්න විදිහක් නැහැ. තියෙන පොරේ තියෙන රසින් ඇදගත්ත රසින් ගහදී මුල් ටිකක් වටපත් මුදු මුල අතු කුල්ල දැම නම් එහෙම කඩ විතරක් තිබ්බා නම් එහෙම පැත දැම නම් එහෙම ආයි ඒ ගහට රසය ඇදෙන්නේ නැහැ. හැබැයි කඩේ තියෙන රසය නිසා කොස් කඳ ලැබු පැත දැම ළඟ පස්සේ දියලනවා පිනි පැත දාපු කොස් ගහල් දියලනවා. අතු කපල ඔක්කොම කරලා කොස් කඳ පැත දාලා තියලා මාස දෙකක් තුනක් ගිහින් බැලුවහම හැමතැනම අතුරු කිලි ඇවිදින්නා. බය වෙන දෙයක් නැහැ. අතුරු කිලි මොරලා ගහ හැදෙන විදිහක් මොකද ඒ දිවිජ රසයෙන් ඒ පොඩ්ඩ මතු වෙලාවට ඒ ඔක්කොම ඇරලා යනවා. අන්‍යවාගේ අස්මී වාණී දුරු වෙන නම් ඒක දුරු වෙන්නේ කියලා අර සක්කාය දිට්ඨිය දුරු වෙලා ගියා නම් මුල් කපුවා ප්‍රධාන මුල කපලා දැම්මා. ඊට පස්සේ අනිත් තියෙන ආස්වාද අරවා මෙයා බලාපොරොත්තු සියල්ලම තියෙන්නේ අර ඉතුරු වෙලා තිබිච්ච පොරෙන් අපි එකතු කරගත්ත හැටි. ඒක කවදාවත් අමතුයෙන් එකතු කරන්න තියෙන නිසා තියෙන එක කියවිලා නම් කීනම් පුරාණන් නවන් නැති සම්භව. පුරාණී කියවිලා යනවා. ඒ වගේම නවන් යලි සම්භවයක් නැති නිසා එදියේ ඉවර වෙනවා. ඒකට නම් බය වෙන්නේ දැන් අත්‍යවශ්‍ය දේ තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් එතකොට විඤ්ඤාණය දැන් විඤ්ඤාණය දැන් එසේනම් මට යන විඤ්ඤාණය. දැන් විඤ්ඤාණය තමයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්ම නෙමෙයි කියලා ඒ විදිහට දෘෂ්ටියෙන් තෝරගත්තා හරි. අපි මොකද කියන්නේ? විඤ්ඤාණය කියන්නේ කොහොමද? නෑ මම රූපයෙන් පණවන්න ලැබෑ, වේදනාවෙන් මම පණවන්න ලැබෑ, සංඥාවෙන් මම පණවන්න ලැබෑ, සංකාරයෙන් පණවන්න ලැබෑ, විඤ්ඤාණයෙන් පණවන්න ලැබෑ. රූපයි වේදනායි සංඥා සංකාර විඥාන කියන පහත් ඇල්ලලා මම කියන දේ තව දෙයක් ඉතුරු වෙලත් නැහැ. දැන් මෙන්න මේ විදිහ තමයි තෝරේ. එහෙනම් මම කියන දර්ශනේ මම කියන දෘෂ්ටිය මත වෙලා තියෙන්නේ මේ පහේ එකතුවක් නිසා අපි ඉන්නේ මායාව. ඒක දැනගත්තා මායාව ඇති විදිහක් නෙමෙයි. මායාව කියන එක මුලාවක් හැවටිලා. මම යන සංඥා වැතිලා තියෙන්නේ ওই පහේ සම්පින්දනේ. ওই සම්පින්දනේ තුල මම කියන එක බැලුවාම මම කියන දේ නිගමනය කරන්නේ. ඔය එකකවත් නැහැ නේද? ওই ටික එකතුනහම නම් ගොඩ නැදුනේ. එයා ගොඩ නැගිලා තියෙන්නේ මම කියන්නේ මායාව. මායාවක් කොහොමකින් බලවන්නේ? මායාවක් රූපය කියලා බලවන්න ලැබෑ, මායාවක් වේදනාව කියලා බලවන්න ලැබෑ, මායාවක් සංඥාව කියලා බලවන්න ලැබෑ. ඔක්කොගෙම එකතු වුනහම මායාව විද්‍යාමාන. මේ යකින් දකින්න ඕනේ මායාවක ස්වභාවය. දවුනා පහන තියනවා නේද? එවන. තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ බෞද්ධ දර්ශනයේ නිතරම කියවෙන අප්‍රමාදේ යන පදයේ අර්ථ නිරුක්ති සහිතව නිවන් මගට යොපයෝගී වෙන ආකාරයෙන් පහදලා දෙන්න කියලා හරි වැදගත් ප්‍රශ්නයක්. මේ අප්‍රමාදී කියන එකේ තියෙන ලෞකික අර්ථය ඒක. අප්‍රමාදී කියන වචනේ ප්‍රමාද නොවි කටයුතු කරනවා, කඩිසරව කටයුතු කරනවා මේ ආදී වශයෙන් අපේ ලෞකික සම්මතයක් තියෙනවා. මේ අප්‍රමාදව අමතබදන් කියන වචනේ ගත්තහම මිනිහා හිතනවා අප්‍රමාදයයි ප්‍රමාදයයි කියන එකේ ලෞකික අර්ථය. මේ ලෞකික අර්ථය අරන් බැලුවොත් එහෙම ඔය අප්‍රමාදී කියන එක බුදුරණහන්සේ පහළින් ඉස්සෙල්ලා රුධිර පාන්දර නැගිටුවායි ගෙවල් මිදුල අතු ගන්නා ඒවා කළා, පිහුම් පිහුම් කරනා ඒවා කළා, සැකී රස්තවලට අප්‍රමාදව යනා ඒවා කළා, මුළු ඔක්කොම කළා. ඉතින් අප්‍රමාදව කටයුතු කරන මුළු දවසම කටයුතු කරපයි ඒ කාලෙත් හිටියා. හැබැයි අමෘත පදයේ අප්‍රමාදී කියලා ඉතින් කියනකොට ඒගොල්ලෝ අමෘතය දැක්කා. අමෘත පදයේ කියන්නේ නිවන. අප්‍රමාදී නිවන් පැත්ත. ඒකයි අප්‍රමාද අප්‍රමාදව අමත බදන් කියන්නේ. ඉතින් ලෞකික වූ ලෞකික ගවන්නා වූ අප්‍රමාදියා කෝකී ලෝකේ තියෙනවා. ඒක තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. කම්මැලිකමට ඉන්නේ නැතුව උත්සාහයෙන් වීර්යෙන් වැඩ කල්ලාරින් නැතුව හයි ඒවා ප්‍රමාද නොකර කරන අප්‍රමාදයක් ලෝකේ තියෙනවා. ඒ ලෞකික අප්‍රමාදය හොඳයි. මේ නිසා තමයි මේ ආර්ය මාර්ගයේ පින්නේ හැමතැනම පින්නන්නේ. මේ වචන වල අර්ථ දෙකක් තියෙනවා. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි හතර ගමන්ට හේතු වෙන එක. අනික ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙන එක. එන අද ඔතරක් තෝරා ගන්න ඕනේ. ලෞකික අප්‍රමාදයයි ලෝකෝත්තර අප්‍රමාදයයි වෙන් කරගන්න. ලෝකෝත්තර අප්‍රමාදයට පත් වෙන්න නම් පුද්ගලයා තමා විසින් කළ යුත්තේ පරමාර්ථය තේරුම් අරන් ඉන්න ඕනේ. ලෝකයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තේරුම් ගත්ත කෙනාට තීරණයක් එනවා. මේ ලෝකයේ තුල මොනවා කරගෙන ඉඳ ගියත් ලෝක පැවැත්ම සාරයි කියලා හිතාගෙන ඒකේ බැඳිලා ඉන්න තාක් කල් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන ඉවරයි නම් අසාරයි කියලා තේරුම් අරගෙන අත්හැරීම වැළී මිදී යන යම් නිවනක් ඇති. ඒ නිවන ලැබෙන්නේ නැහැ. ලෝකයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා අසාරයි කියලා තීරණය කරගත්ත කෙනාට එනවා තීරණයක්, ප්‍රඥාවන්ත තීරණයක්. හැමතැනම තියෙන අසාරත්වයක් නා. සාරත්වයක් කිසි දෙනක නැත්නම්. මේ අසාරත්වයේ අත්හැරීමෙන්, නොයල්මින්, මිදීමෙන්, කෙලවර කිරීමෙන්, එහි තියෙන බැඳීම් හැදීම් කෙලවර කිරීමෙන් යම්කිසි විමුක්තියක් ලබලා ඒ ඵලයක් වශයෙන් යම් දවසක අසාර පැවැත්ම කෙලවර කිරීමක් සිද්ධ වෙනවා නම් මෙන්න මේකයි පරමාර්ථිකය තේරුම් ගත්ත කෙනා දැන් දන්නවා මං ප්‍රමාද වෙන්නේ කොතනද, අප්‍රමාද වෙන්නේ කොතනද කියලා. පරමාර්ථය තේරුම් ගත්ත කෙනා දැන් හිතනවා ලෝකයේ තුල ආස්වාදයන්ගේ බැඳි බැඳී වෙන එකයි ප්‍රමාදේ. කොච්චර කලිසරව කටයුතු කළත්, කොච්චර උදේ නැගිට්ටත් ලෝකයේ තුල වැඩ කරන මේ බැහැලා ඉන්නේ. අන්න ඒකයි ප්‍රමාදේ කියලා දකින. ලෝකයේ යථාර්ථයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැනෙන අසාරත්වයේ තේරුම් අරගෙන යම් චන්දරාගයක් මොහොතක් මොහොතක් ගන්න දුරු කළ හැකියි මං කියලා ඉතින් සාමුලින් චන්දරාගය කෙලවර අරිහත්ත්වයටපත් වෙලා වීමක් ඇති. අන්නේ ප්‍රතිඵලයේ ලබා ගැනීම මා විසින් කළ යුතුය කියලා දකිනවා. එහෙනම් මං ප්‍රමාද වෙලා හරියන්නේ නැහැ ලෝකේ පැවැත්ම. අප්‍රමාදයෙන් ඔන්න ඔය ටික කරගන්න ඕනේ කියලා දැකගෙන ඒ සඳහා කටයුතු කරනවා නම් වැදවල් දෙක. මෙන්න මේක කියන ආර්යයන්ගේ අප්‍රමාදව අමත බලන් කියන අමෘත වදයටපත් වෙන අප්‍රමාදය. දැන් මේ අප්‍රමාදය දකින්න ඕනේ. ඉත ගිනි ගත්තොත් මොකද කරන්න ඕනේ කියලා අහන. විසුණු හතරක අප්‍රමාදව නිමා ගන්න ඕන. විසුණු හතරෙන් උත්තරයක් දෙන්න. බුදුරණන් වහන්සේ දේශනා කරනවා නියම අප්‍රමාදේන. ඒ මොහොතේ තොහි ගිනි ගන්න එක ගිනි ගත්තා කියලා නම් විමුක්තිය සඳහා මොහොතක් හිතුවා. අන්නේ පුද්ගලයා අප්‍රමාදී වෙනවා කියලා. ඒ තරම් ගැඹුරු කරලා පෙන්නුවා. ඉසගිනි ගත්තාම ඒ සඳහා මේ ලෞකික වශයෙන් විහිදෙන වැඩ පිළිවෙලට වැඩි. ඒ මොහොතේ ධර්මයේ සිහි කරන්න. මෙන්න මේ පුද්ගලයා අප්‍රමාදීම පුද්ගලයෙක්. අප්‍රමාදී ශ්‍රේෂ්ඨ පුද්ගලයා. කරන්න පුළුවන් නම් කෙනෙකුට ඒ තරම් වටිනවා කියලා. කොටියා එක පැත්තක කකුල් දෙක ඉන්න කනවල ජීවිතේ බේරා ගන්න කැගෙහෙවිත් නෑ. මම බේරා ගැනීම කියලා කැගෙහෙවිත්. හට ගන්න කායයේ සිද්ධ වෙන විනාශය මේකයි. කොතන හටගතක් ඇදලා බිලා විනාශේලා යනවා. මේකට ආසා කර කර ඉඳ ගියොත් එහෙම ප්‍රමාදයි. මේක අසාරත්වයේ දැක්කනම් අප්‍රමාද නිවන් ලැබෙනවා කියලා තී කරලා කොටියා කාලේ වරින් ඉඳලා උන්වහන්සේ හරි හත්තර වතලා පිටුනක් පෑවා. අන්න අප්‍රමාදී. නම් මේ කියන අප්‍රමාදයයි ලෝක සම්මත අප්‍රමාදයයි දෙක. ලෝක සම්මත අප්‍රමාදී කොච්චර හිටියත් එයා ප්‍රමාදව මච්චුනෝ පදන් කියන එක ඉන්නේ ඒකේ. උදේ පාන්දර නැගිලි තමන්ගේ වැඩ කටයුතු ඔක්කොම කරගෙන අප්‍රමාදව රස්සාවල ගිහිල්ලා අප්‍රමාදව වැඩ කරලා ඔක්කොම කරගෙන අප්‍රමාදව ගෙවල් දොරවල් හදාගෙන අප්‍රමාදව සුඛෝභෝගී ජීවිතේ මඟ පාදාගෙන ඉන්න පුද්ගලයා ප්‍රමාදව මච්චුනෝ පදන් කියන එකේ ඉන්නේ කෙනෙක් නිසා ඔබට මොහොතක්වත් මේ ආරේණිය අප්‍රමාදී ලැබිලා නැහැ. වෙන කඩුවිටක් වෙච්චාවි. අරිහත්ත්වයට පත් වෙනකන් ඊට පස්සේ මොන හොදන්නේ නැහැ, කකුල් හොදන්නේ නැහැ, ගොහ හොදන්නේ නැහැ, මොකුත් කරන්නේ නැහැ. පුළුවන් නම් කරලා දානවා නැහැ මැරෙන්න. මෙන්න මෙතන ගිහිල්ලා ඉතින් කටයුතු කරලා එක්තරා විසුණු හදනවා 30 අවුරුද්දකට පස්සේ අරිහත්ත්වයට පත් වෙනවා. අන්න අප්‍රමාදය. ලෝකපේතින් බැලුවාම ඔක්කොම ප්‍රමාදයයි. අර ඒක නෙමෙයි ප්‍රමාදී කියලා අප්‍රමාදී කියලා බැලුවේ. නිවනට පිටවාගත හිත මොහොතක්වත් කලන්නේ නැතුව. ඒකට අවශ්‍ය කරන විදර්ශනාත්මක නුවණින් කටයුතු කිරීම ප්‍රධාන කරන්නේ. යන්නේ දැනට ආර්ය විනී අප්‍රමාදී පුද්ගලයා. අන්නේ අප්‍රමාදී නිවනට හේතු වෙනවා. ප්‍රමාද කියන වචනේ පෙන්වන්නේ. මාද කියන වචනේ පෙන්වන්නේ මත් වීම. මද ඒ කියන එකයි. ප්‍රමාද කියන වචනේ පෙන්වන්නේ. ඒක යලි යලි යෙදෙනවා කියන එක. මත් වෙලා තන යලි යලි යෙදෙනවා. මොනවද මත් වෙන්නේ? රූපකාමයන්ගේ, ශබ්දකාමයන්ගේ, ගන්ධකාමයන්ගේ, රසකාමයන්ගේ, ස්පර්ශකාමයන්ගේ, ධර්මකාමයන්ගේ මත් වෙනවා නම් යම් කෙනෙක්. යලි යලි මත් වෙනවා නම්. යලි යලි මදේටපත් වෙන නිසා කියන ප්‍රමාද වෙනවා. අන්න ඒකෙන් අහක් වුණා නම් කියන අප්‍රමාද වුණා. මේ ආර්ය විනී අප්‍රමාදී. මෙන්න මේකයි අපිට අවශ්‍ය වෙන්නේ. නැමෙ තවත් ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා සමුදය නිරෝධය සහ සංවර වීම. මෙන්න මේ පිළිබඳ දහම් විග්‍රහයක්. මේක උගාක් වැදගත්. දැන් සමුදය කියන වචනේ ගත්තහම අපි හිතන්නේ සමුදය කියන්නේ හටගත්තා කියන එකට ගන්න. හට ගැනීමට සමුදය කියන. එහෙම වචනයක් තියෙනවා ඒක ලෝක වචනයක්. ඇතිවීමක් ගැන කතා කරනකොටම ලෝකය ඇත යන අන්තියට වැටලා සමුදය නිගමනය කරනවා. හට ගැනීම කියලා ගත්තහම උදාවීමයි හටගැනීමයි කියන්නේ දෙකක්. ඇති වුණා කියලා යමක් ගත්තොත් යම් දෙයක් ඇති වුණා කියලා. ਉਹ ඇට යන්නේ නිගමනයේ තමයි. යමක් ඇති වෙන්නේ කොහොමද? ඇති වුණා වාගේ පේන්නේ කොහොමද? මොහොතක් මොහොතක් පාසා යම් කිසි කටයුත්තකට නැඹුරු වෙලා. ඒකට අවශ්‍ය කරන හේතු සකස් කරපුවාම. ඒ මොහොතේ හේතුවේ ඵලයේ නැගී ඉඳලා. ඵල හතාවක් සකස් වෙන්න පටන් ගන්නවා. අන සංකියන්නා වූ එකතුව උදා වෙන්න පටන් ගන්නවා. තමන් කරන වැඩ පිළිවෙල නිසා. උදා වීමේ ඊළඟ සම්මතය තමයි හටගත්තා කියන ලෝකේ නිගමනයක් කරන්නේ. යමක් හටගත්තා කිය. දැන් යමක් හටගත්තා කියලම එක සැරේ සිද්ධ වෙන එකක් නෙමෙයි. දැන් එදා වන්නකොට මෙතන ගහක් නැහැ. අද ගහක් හටගෙන ඉන්නේ. අපිට කියන්න පුළුවන්. ගහ කියන සම්මතය දැකලා ගහක් හටගත්තා කියලා කියනවා මිස ඒ ගහ කියන සම්මතයේ හටගත්තේ එකපාරට. කොහොමද ගහ කියන සම්මතය අපි දකින්න හම්බ වුනේ? බීජයක් රෝපණය වෙලා, කොණ්ඩි වෙලා, දෙපෙති වෙලා, ක්‍රමක්‍රමෙන් දළු වැවිදිල්ල, අතුපතර ඇවිදිල්ල, මෙහෙම එක්තරා විදිහක හේතුඵල ධාරාවක් ක්‍රියාත්මක කියලා හිතන්න. ගහ කියන සම්මතයක් ලෝක විද්‍යාමානව. අන්‍යයි ගහක් දැක්කා කියන වචනේ ගන්න ඉස්සර ගහ හටගත් ආකාරයේ මුල ඉඳලා දකින්න ඕනේ. සමුදයක් නිසා ගහක් හටගෙන තියෙනවා. විද්‍යාමාන වෙනවා. එකින් එක සකස් වීමක් එකින් එකට උදා වෙච්ච නිසා අන්නේ උදා වීමේ ප්‍රතිඵලය තමයි සං උදා වුණා. සමුදේ වුණා. ඒ වගේ අපිට දුකක් හටගත්තා කිව්වා. අපි දුකක් හටගත්තා කියන දේ එකපාර හටගත්තා. නැත්නම් එහෙම දුකක් හට ගැනීමට හේතුකාරක සමූහයක් එකතු වෙලා ක්‍රමක්‍රමී මෝරාගෙන මෝරාගෙන ඇවිදilla. ඒකෙදි අපිට සම්මත කරන්න පුළුවන් අවස්ථාවකදී මට මෙහෙම දුකක් හටගත්තා කියලා කිව්වද? අන්න දුක සමුදේ දකින්න කිව්වන්නේ ඒකයි. දුකක් හටගත්තා කියන තත්වයට එනකොට ඒ සම්මතයේ ගොඩ නැගුණේ කෙබඳු කෙබඳු කාරණා කෙබඳු කෙබඳු අවස්ථාවල කොයි කොයි ආකාරයෙන් එකතු වෙලාද? අන්න ඒ ටික බලාගෙන ගියාම දකින්නවා. මෙන්න මේ බඳු එකතුක ප්‍රතිඵලය තමයි ඒ දුකක් හටගත්තා කියලා කිව්වේ. ඒ බඳු ප්‍රතිඵලයේ මුලින්දම එකතුනේ නැහැ. ওই දුකක් හටගත්තා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. උදා වෙන්නේ නැහැ නිරෝධයි. නං සමුදය කියන්නේ ඇති වුණා, නිරෝධය කියන්නේ නැති වුණා කියලා ගත්තොත් ඔහු ඇත නැත කියන අන්ත දෙකේ ඉඳලා කතා කරනවා මිසක්. ඔහුට අන්තයට වැහලා ඉන්නවා මිසක් ඔහු යථාර්ථය දකින්න බැහැ. නෑ ඇතිවීම නැතිවීම කියන එක ලෝක සම්මත කතාවක්. ඇති වුණේ කොහොමද නැති වෙන්නේ කොහොමද? එකින් එක උදා වීම නිසා. තත්පරයෙන් තත්පරේ ඉර නැගිච්ච නිසා. මද්දහනක් උදා වුණා. මද්දහනක් ඇති වුණා. දැන් දවල් ගොරහට මද්දහනේ ඇති වුණා කියන්නේ. දැන් මධ්‍යාහ්නය හරි උෂ්ණයි කියේ. මධ්‍යාහ්නය කියන එක ඇති වුණේ කොයි විදිහට? උදේ 6 ඉඳලා පැය 6:30 තත්පරයක් තත්පරයක් පාසා මොහොතක් මොහොතක් පාසා ඉර නැගීමේ ප්‍රතිඵලය වශයෙන් එවන්දුවන්නා වූ තත්පර කීයක්ද? පැය 6 ටකේ තත්පර ගාන බැලුවා නම් තත්පර දෙක බෙදලා බැලුවා නම් අන්නේ ඒ ගාන තුළ එකතුන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙච්ච දේ තමයි ඉර උදා වීම. එහෙනම් මධ්‍යාහ්නය ඇති උනේ උදා වීමක් නිසා. සමුදයක් නිසා. දැන් නිරුදා වෙන්න නම් උදා නොවෙන්න නම් අර 6 ටදී විච ඉර එතන පටන් ඉච්ච ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැත්නම් එහෙම අපිට මධ්‍යාහ්නය දකින්න කවදා හම්බ වෙන්නේ නැහැ. උදා වෙච්ච නිසා ඇති වුණ නිසා සමුදේ නිසා ඇති වුණා. උදා නොවුණා නම් ඒක නැති නිසා කියන නිරෝධන ඒක නෑ කිය. මේ ලෝක සම්මතිය යම් දුකක් උදා වෙනවා නම් දුකක් හටගත්තා කියන එක කියන්නේ දුකක් උදා වුණා කියලා ගන්න ඕනේ. දුකක් හටගත්තා කියනවා ගහෙන් ගෙඩියෙන්නේ නැහැ ඒ මොහොතේ හටගත් එකක් වෙනවා. දුකක් උදා වුණා කිව්වහම කොහොමද මේ කාර්ය කියලා මුල ඉඳන් දකින්න. දුකක ආරම්භයේ මුල ඉඳන් දැක්කන. එයාට කියනවා සමුදේ දැක්කා. එකින් එක උදා වෙච්ච හැටි දැක්කා. අන්න ඒකෝර දකින්නවා ඒක එසේ නොවුනා නම් උදා නොවුනා නම් ওই දුක කියන தත්ත්වේ ඉන්නේ නැහැ නේ. විද්‍යාමාන වෙන්නේ නැහැ. ඔව්. එකතුවක් නිසා කාල සීමාවක් හා සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙච්ච එකතුයේ ප්‍රතිඵල තමයි අපි මේ එක එක සම්මත වලින් කතා කරන්නේ. මෙහෙම දුකක් ආවා, මෙහෙම දුකක් ආවා, ශෝකයක් ආවා, සංවේගයක් ආවා, මේ ආදි වශයෙන් කියන්නේ ඒකද? ඒවා එකපාර හැදිච්ච නෙමෙයි. නානා ආකාර අවස්ථා වල කර්ණ උදා විච්චේවෙන් ගොඩ නැගිච්ච එක. නමර හරි බඩිකින්. ගහින් ගෙන ඉන්නේ නැහැ බඩිකින් ආවද? යම් මොහොතක ආහාර ගත්තා. ඊට පස්සේ ආහාරයේ තව රසය අවශ්‍යයි. කයක රසය අවශ්‍යයි. ඊට පස්සේ ආහාර දෙන්නේ නැතුව යම් මොහොතක බලන්න නවත්තුවා. දැන් අර රසේ ටිකෙන් ටික ටිකෙන් ටික කියන කයේ ශක්තිය ටික ඉවිලා ගියාට පස්සේ ක්‍රමක්‍රමයෙන් මොකද වුනේ? ආයිසරයක් ආහාර අවශ්‍යතාවය නිසා 10ක් නැතුණා. ඒ 10 මුදුන් පෙට්ට නැගුණාම මට ඉන්න බෑ හරි වරිගිනී කිව්වා. එහෙනම් වරිගිනී කියන එක උදා වුණා මිසක් ක්‍රමක්‍රමයෙන් උදා වීමෙන් හටගත් එකක් මිසක් එකපාර ඇති වෙච්ච එකක්. අන්න අපි දැනගන්න ක්‍රමය. එන බලිකිනක් උදා වුණා මිසක් එකපාර බලිකිනක් හැදුණා නෙමෙයි. නැවත අපි මේ ලෝක සම්මතයේ කතා විදි ගන්නෙ බලිකිනේ උදාට පස්සේ තමයි එකපාර සී කරලා මට බලිකිනේ කියන්නේ. එන බලිකින කියන එක ඇතිච්ච හැටි අපි දැනගන්න ඕන. අපෝ හරි තුවාල එකක් උමයි. කැක්කුමක් දැම්මා. කින් දැන් තාවා. දැන් කැක්කුම දැම්මා කියන තැනට එනකොට ප්‍රීති ශාර්ය ක්‍රියාත්මක වෙලා කැක්කුමක් උදා වුණා. තුවාලයක් හැදුනා. හම කරතුළු වෙලා ගියා. මස වැදුනා. ක්‍රමක්‍රමයෙන් ඒකට අවශ්‍ය කරන්නා වූ පක්ෂණීය පෝෂණය සිද්ධ වුණේ නැහැ. විහෙ බීජ ක්‍රමක්‍රමයෙන් ඇතුළු වුණා. නෑ නෑ ඒකට අපද්‍රව්‍ය ඇතුළු වුණා. ඒවා ලේ සමග එකතු වෙලා හිටන් සටන් කරන්න පටන් ගෙන ඇති වුණා වූ ක්‍රියාවලිය සිද්ධ වීගෙන ආවා. අභ්‍යන්තරේ පරාජය වුණා. අර විහෙ බීජ නැగిලා හිටියා. ඒවා ඉන්නේ ඉන්නේ මේරුවා. මේරීම නිසා ඒ වැක්‍රී ආකාරයේ අපිට දැනෙන පටන් ගත්තාම කියනවා ඇඳුම් දෙනවා හිදෙනවා කියලා. එහෙනම් මේක උදා වෙච්ච එකක් නිසා ක්‍රමක්‍රමයෙන් උදා වෙලා මතු වෙච්ච එකක් නිසා එක වයහෙච්ච එකක්. දැන් නිරෝධ කරන්න නම් මොකද කරන්න ඕනේ? උදා වෙච්ච ක්‍රමයට අවහැල කරන්න ඕනේ. විහෙ බීජ ඇතුල් වෙච්ච නිසා නම් කැක්කම හැදෙනවා. දැන් විහෙ බීජ දුරු කරන්න අවශ්‍ය ක්‍රීත කරගෙන යන්න ඕනේ. බීජ දාපු ගමන් කැක්කම හැදෙනවා. ඇරෙනවා. නෑ ක්‍රමක්‍රමයෙන් අර විසි බීජ නැතිලා අවශ්‍ය කරන මේ තුවාලේ විදිහට වෙලා අර බාධකේ දුර වෙලා ගියාට පස්සේ දැන් කැකුම නැති වුණා. නිරුදා වුණා. උදා වුණේ හේතුඵල ධර්මයක් වශයෙන් ප්‍රමාණිකූලව. ඒ විදිහටම අනිත් පැතර ක්‍රියාත්මක කරලා නිරුදා කරන්න ඕනේ. අපිට හටගන්න හැම දුකක්ම එහෙමයි. ගහෙන් ගෙඩියෙන්නේ එකපාර මතුවෙලා ඇත කියන තැන වැටෙන්නේ. නමුත් අපි පුරුදු වෙලා තියෙන හේතු හදා බලන්න පුරුදු නැති නිසා ඇති වුණාම ඇත කියන තැන ඉඳ මිසක් මේක හැදුනේ කොහොමද කියලා බලන්න දෙන්නේ. අන්න සමුදේ කියන්නේ මේක හැදිච්ච හැටි දකින්න ඕනේ. යම් දෙයක් හටගත්තා නම් කොහොමද මේක හටගත්තේ? අපි හටගත්ත ක්‍රම රටාව දකින්නේ නැතුව අර හටගත්ත අන්තිම ඵලයේ විතරක් අල්ලගෙන අපි එතෙන්දන් අපි මේ දගල නිසා තමයි අපි එකෙන් මග හොයාගන්න බැරුව හැදිච්ච හැටි හොයාගන්න බැරුව දුක් විඳිනවා. මේ කොච්චර අහදාන්න වාකර දැන් මෙච්චර බයිනවා දැක දැක තේන මට බයිනවා මහා අපරාධේ මේ මොකද්ද මේකේ තේරුම මම පෙන්නන්න බෑ. දැන් ඇත කියලා හිතන් හදාගත්ත එකක් තියෙනවා වැඩි විලා හිතන් තමන්ට හිතන බවවන්න වැඩි විචලාවේදී දැනගන්නවා මට හතුරු ඉන්නවා උන් මට හිංගි කරන්නේ හැම වෙලෙම හිංගි හිංසා කරනවා. දැන් මෙහෙම නිගමනය කරනවා ඒ හතුරුකම උදා වෙච්ච හැටි දැක්කේ නෑනේ. දැක්කනම් මොකද වෙලා තියෙන්නේ? ඇයි ඒ තත්ත්වයට පත් වුනේ? ඇයි මට හිංගි කරන තත්ත්වයට පත් වෙන්න හේතුව මොකද්ද? කවදා වෙනද ඒ හිංගිය පටන් ගත්තේ? අපෝ ඒ දවස්වල නම් එහෙම නෙමෙයි හරි හොඳයි මර වචනයක් වා කියන්නේ නෑ එහෙම කාලෙකත් කිව්වනේ. දැන් දැන්නේ මට මේ වයින්නේ මං පෙන්වන්න බැරි එහෙම කාලෙකත් කිව්වනේ. ඕ අතර දැක්ක අර පෙන්වන්න බැරි සත්‍යයේ උදාවිනේ කුමක් විලාද? අන්න එතෙන්දි දැකන තේරෙන්න පටන් ගන්නවා ඒක යථාර්ථය. ඉතල ප්‍රියමනාපෙන් හිටියේ මෙන්න මේ හේතුවට. ඒක ක්‍රමක්‍රමෙන් කලතුළුනේ කොහොමද? මම හිතුවක් ආරවුණා කරන්න ඕන දේ කරන්නේ නෑ අවවාද කරලා පිළිගත්තේ නෑ මං හිතුවක් ආර විදිහට මට ඕනේ විදිහට කළා. ඒකෙන් එන්නේ දනි පුද්දිලා හිත මා කෙරෙහි කලකිරෙන පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් කලකිරලා කලකිරලා හිටන් ඒක උඩින් බුදුන් පෙත්තරාවට ප්‍රති දැන් මට බයි. දැන් මා ඒක පියන. දැන් පියනෙත් දා උදා වුනේ. ඒක උදා වෙච්ච එකක් නෙවෙයි ගහින් ගෙදින්නේ එකපාර හැදිච්ච එකක් නෙමෙයි. දැන් මේක අරගන්නේ කොහොමද? ආපු හැටියෙම ආපහු ගියොත් හරි. නීතු දා කරගන්න ඕන. ක්‍රමක්‍රමයෙන් අවවාද කිලි අරගෙන. සැලකිල්ලෙන් කටයුතු කරලා. අර ඉස්සෙල්ලා මුලදී තිබිච්ච සත්‍ය ක්‍රමක්‍රමයෙන් ගිනව අන්න දැන් අර ඉස්සෙල්ලා තිබිච්ච තරහ ඉවරයි. අන්න නිරෝධ වුණා. මේක තරහක් ඇති වුණා තරහක් නැති වුණා හතුර ඇති වුණා හතුර නැති වුණා කියලා එතනම අපි බලන්න ගියොත් එහෙම. අර අතරමගේ වෙච්ච එක හිතන්නේ නැතුව අපිට කවදාහම පිළිසරණක් ගන්න බෑ. මිදෙන ක්‍රමේ දැනගන්න බෑ. දැන් නමුත් අද ලෝකයට වෙලා තියෙන්නේ උතන. පටන් ගන්නෙ පුංචි දෙයකින්. ඒ දේ ටිකෙන් ටික ලියෙලා ලියෙලා ඇවිදලා ඉඳලා ඒක මහත් බවට වත් වෙනවා. ඊට පස්සේ බුද්ධිලා එතන ඉඳගෙන තර්කවාද ඔක්කොම ඉදිරිපත් කරනවා. මේ තර්කවාදය කරන්න දෙයක් නැහැ. යථාර්ථය දැක්කන. යථාර්ථය දැකෙන තිදී සා බුද්ධිලීට වෙන්නේ අර ඵලයේ පිහිදලා හේතුව දකින්න නැතුව ඇත නැත කියන දෙකේ බැහැර කටයුතු කරන්න යනවා. මේක හරි අසාධාරණයි. ඇයි මට බයි? මම මොන වරදක් කළාද බයි? දැන් මම හැරුණත් වැරදි. අනේ දැන් කියන්න පටන් ගන්න. කවදා ඉඳන්ද හැරුණත් වැරදි වුණේ? අපි හිව්වේනේ. උදා වෙච්ච හැටි හිව්වේ. හැමදාම එහෙමද? පටන් ගත්තා ඉඳන් එහෙමද? එහෙම නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් ඉන්නේ මේක ඇති වුණේ. ඒකට හේතුව මොකද්ද? අනේ උදා වෙච්ච හැටි දකිනවා. සං උදා වෙච්ච හැටි දැකනහම සමුදේ දැක්කා. සමුදේ දැකනහම යාර විදිහට මග තියෙනවා. උදා වුණේ මෙහෙම කියලා දැනගත්තා. ඒක උදාන වෙන්න නා. ඒ හේතුව නැති කරගෙන ගියොත් ඒ උදායි ඉවරයි. නිරෝධයි. ඉතින් මේකට මොකද කරන්නේ? මේ සං එකතු කරගත්ත නිසා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. සං වරන්න පටන් ගන්නවා කියන්නේ. එකින් එක එකතු කරගත්ත එක නැති කරන වැත්ත හේතුව හොයන්නේ ඒකයින් කරගන්න. සංවර වෙනවා. අසංවර නිසා ඔක්කොම ප්‍රශ්න මතු වුණා. සංවරත්තේ තිබුණා නම් කෙනෙකුට කියන්න දෙයක් නැහැ. බයින්න විදිහක් නැහැ. තමන් කඩේට කරා ප්‍රමාණිකුල වෙනවා. වරදක් දකින්නේ නැතුව යනවා. එහෙනම් ඇති කරගත සං මරන්න පටන් ගන්නවා. සංවරත්තේ සීලං කිව්වේ ඒකයි. ශික්ෂණය වුණා. හරියට ශික්ෂණය වුණා කියලා කියන්නේ. තමා විසින් කරන්න කියන කටයුතු හරියාකාරව ධර්මානුකූලව නියම ක්‍රමයට කරන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගෙන් අනුන්ට අවදක් නොවෙන්න අනුන්ගෙන් තමන්ට පාවෙඩක් නොවෙන විදිහට වග බලා ගනිමි. ඒ ආකාරයෙන් කටයුතු හරියට කරගෙන ගියා. අනශික්ෂණයක් ඇති වෙනවා. දැන් මිනිස්සු ඒ වටිනාම පැත්තකින් තියලා. පත්නේ මතුවෙන් දිවිච්ච පැත්තකින් තියලා. මම සත්තු මරණ කෙනෙක්ද?
මං හොරකම් කරන කෙනෙක්. මං කවදාකවත් කාගවත් හොරකම් කරන්න ඉන්නේ නැහැ. මං කාමී වර්ධය හැසිරෙන්නේ නැහැ. මං බුරු කියලා අනු රවට්ටලත් නැහැ. ඒව එකක්වත් කරලා නැහැ. ඇයි මට ඒතරම් මේ ප්‍රශ්නේ වෙන්නේ? මෙච්චර සීලවන්ත ගුණවන්ත මට. අන්න ප්‍රශ්නයක් ඇති කරගන්නවා. දැන් බුද්ධිලේ දැකලා නැහැ. සං උදා වෙච්ච සේව සමුදේ වෙච්ච හැටි. අපි නොදන්න පැත්තක් වල අපි ගිහින් තියෙනවා. මම කොච්චර සතු මරුවත් හරියන්නේ නැහැ. දැන් භාර්යාව සාපෘෂයට කන්න දිග හදලා දුන්නේ නැහැ වෙලාවට බයිනවල. බයින හේතු මම සතු වරන් නැත ඉන්නේ ඉඳලා බයි වෙන්නේ. මම සතු වරන් ඉන්නේ නැහැ. මම හොඳ පන්සිල් රකින්න කෙනෙක් මෙච්චර ඉන්න මට ඇයි මේ බයිනේ මේ මිනිහා කියලා හරියනවා. වෙලාවට කන්න දිග හදලා දෙන එක භාර්යාවගේ යුතුයකම නෑ. එයා ඒක හරියට නොකරන. ඒකේ විපාක කෙනේ ඉඳලා වෙනු. එයා සතු වරන් නැතුව ඒක වෙනු අහන්න තියෙන පුළුවන්. වෙලාවට කන්න දිග හදලා දෙන එක සතු අර පස් පව් පංච දුස්චරිතයයි තියෙකුත් නෙමෙයි. පංච දුස්චරිතයේ තියෙන කොච්චර හිරියක්. එයා එයාගේ යුතුකම හරියට ඉටුකලේ නැත්නම්. දැන් ඒකනේ වෙනු ගන්න හේතුව. දැන් එයා කියනවා මම මෙච්චර සිල් ගන්නවා. මම මෙච්චර හොඳින් ඉන්නවා. මේ විදිහම මටම බයි. දැන් ඒ නිහම මට බැන්නේ මම සිල් ගත්ත හින්දාවත් සිල් ගත්ත නොගත්ත හින්දාවත් නෙමෙයි. ඒ නිහට වෙලාවට කන් ටිකක් දාලා දුන්නේ නැති හින්දා. එන බලාපොරොත්තු නැති. මගේ යුතුකම් වුණා නැති. මගේ යුතුකම බහැරලා නැත්නම් මං සිල් ගන්න ගිහිලා ඉතින් ගියා බැන ගන්න වෙනවා කි නේද? බාණ්ඩක මෙච්චර පින් කරලා යන මට. ඇයි මේ වදි? ඇයි මට මේ 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 කරදර ඉන්නේ? කොහොම බුදුදහම ප්‍රතිපලයක් මට නැද්ද? ඉතින් අහනවා. මම මෙච්චර සීල් සමාදන් වෙලා ඉන්නවා. කොහෙද සිල් ගන්නවා? මේ මිහට මම පින්නන්න බෑ. මේ ගෑනිට මම පින්නන්න බෑ. ගෑණිගේ මිනිහරත් මිනිහගෙන් ගෑණිටත් ඉපිපි යම්කිසි යුතුකම් කොටසක් තියෙනවා. ඒ ටික නොපිරිහෙලා ඉදු කරන්නේ නැතුව බැනුම් අහලා දින්න පුළුවන් දෙන්නර දෙන්න තරහ හැදින්න පුළුවන්. කොච්චර හිල් ගත්තා. දැන් මේක තමයි දුක්ඛ සමුදය දැකේ නැති හැටි. ලෝක සම්මතවල වෙලා ඉඳන් පදපරම වෙලා පදයක් උස්සගෙන ඉන්න පුද්ගලයා. දෘෂ්ටියක් උස්සගෙන. අපි සීලවන්තයි ගුණවන්තයි ඇයි අපිට බයින්නේ කියලා හරියන්නේ නැහැ. සීලවන්ත ගුණවන්තකම කියන්නේ එක පැත්තක්. බැනුම් අහලා වෙලා තියෙන වෙන හේතුවක්. අනේ බැනුම් අහන හේතුව දකින්න ඕනේ. එක් ක්‍රමක්‍රමෙන් මතුවෙච්ච එකක්. ඒ වුණේ එක දවසක් අඬ නැහැ බැලුවා. සද්ද නැතුව නිකන් හිටියා. හරද රැති උළු එකක්ම හරි ඇතිනි. බලනර මොකුත් නැහැ. අද බලනර සාප්පු සවාරිය ගිහිල්ලා. තව ටිකක් අරගෙන. බලමු ගෑවිදිල හිටන් වතු වෙන්නේ නැත. ඇවිල්ලා බුදියා ගත්තා. මරකම් මැනි. නමලවදියා දෙමි. යකෝ මෙච්චර වැඩ කළා ගෙදරාව. තාපු කිර ඇවිදලා තුයයි කියලා හිටියා. ඒක කලිත් නෑ. අනේ හාලි කලිපේ තියන්නකෝ. අර මගුලද අපෝ මේ විරාදී. මේ ගැණි කිනා මට කියලා මේ මට ඔය කියලා කියන්න කන්නේ ඒ ගැණි හදලා මේ වැඩක් කරලා ඔපම. දැන් මම කියන මම පන්සිල් රකින්නෝ. මම පොඩි සිල් ගන්නවා. ඉතින් ඇයි මේ මිනිහා මායක තරහ වෙන්නේ? දැන් පොඩි සිල් ගන්න එකද මේ මිනිහා තරහ වෙන්නේ හේතුව? පිට නොගන්නේ කොහොමද? පන්සිල් රකින්න නැති දේක මේ මිනිහා තරහ වෙන්නේ හේතුව? අන්න අපි ඒක දකින්න සමුදේ දකින්නවා කියන්නේ නෝතන. යමක් යමක් නිසා අපිට දුක කරදරයක් ආව නම් ඒ දුක කරදරේට හේතුව මොකද වරන්ද? අපි ඕක තේරුම් ගන්න නැතුව අපි අද හරි අමාරුවක වැටලා ඉන්නවා. මෙච්චර සීලවන්තයි මෙච්චර ගුණවන්තයි මං කාටවත් කරදරයක් කරන්නේ නැහැ ඔක්කොම නැහැ මටම බයින්නේ. දැන් මෙහෙම අහනවා. බයින්නේ හේතුව හොයන්නේ නැතුව ඒකට වෙන එකක් අපරලෝලා. සීල් ගත්තා නම් බයින්න තියෙන්න ඕනේ. එහෙම එකක් තියෙන වෙන හේතුව වෙන ඵලයක් හම්බෙනවා. යම් ඵලයක් හම්බුනේ ඒකට අනුකූල හේතුවකින්. බෞද්ධය කියන්නේ අන්නේ හේතුව දකින්න ඕනේ. එතකොට යථාර්ථය තියෙන්නේ. ආ සීලපත පරාමාසයට වැටිච්චයි තමයි අර දුක් විඳින්නේ. කුරු වෘතයක් හැකරකයි වෙලා ඒකම උද්දාම කරගෙන ඒක උස්සගෙන මම මෙච්චර දුදන ඇයි මට මෙහෙම කරා කිව්වට හරියන්නේ නැහැ. අල්ලපු ගෙදර මිනිහට පෙන්නන්න බෑ. පරපිටා මිනිහට පෙන්නන්න බෑ. බලන්නක මම මෙච්චර සීල් ගන්න යනවා මං කාටවත් වරදක් කරන්නේ නෑ මිනිසුන්ට මාව පෙන්වන්න බෑ උන්ගෙන් ඇහුවොත් මොකද අපේ වත්තේ ගෙදර පොල් අතු බැඳ බැඳන් කියා ඔක ගෙදර නිකන් ඉලා හිටියා අපි අර ගෑනම පොල් අතු ටික බඳින් දෙන්න කියා ඔක ගණන් ගත්තේවත් නෑ උගේ වැඩකින් රත් මොකද දැන් දැන් වෙලා තියෙන්නේ ප්‍රශ්නේ ඒක එයා සීල් ගත්තේ නැති සීල් ගත් එකවත් සීල් ගත් එකක් නෙමෙයි තරහ වෙන්නේ හිටින්නේ පොල් අත බැඳ ගන්න අවශ්‍ය නැති පොල් අත බැඳලා උදව් කරන්න කියා අල්ලපු ගෙදර දානේ උන් ගෙදර උන් කරගන්නේ නැහැ මං සිල් ගන්නද ඉතිලයන් ආවට පස්සේ මොකද කරන්නේ? ළඟ අහල පහල ඉන්නේ උන්ගේ වැඩක් නෑ. හරිසියා කරවලයක් වුණා කිව්චේලා ටික එකවත්. ඒ මිනිහත් කල්පනා කරනවා මට උන් එකට මම උදව් කරලා වැඩකුත් නෑ. අර සමගිය නැති වෙන්න හේතුනේ. ඒකට ඒ අවශ්‍ය කරන්නව ඵලයට හේතුව නැති කරුණ නිසා. සමගිය ඇති වෙන්න තිබිට මේ සමගිය නැති ඵලයේ කුමන හේතුවකින්ද උදා වෙන්නේ? ඒක දැකෙන නිසා. උඩ අසමගියට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. මම මෙච්චර සීලවන්තයි ගුණවන්තයි මෙච්චර කරනවා මටම යන්නේ බයිනවනේ දැන් හරියනවද කාට බුදුදහම තියෙන්නේ යම් කිසි තැනක යමකින් අසහනයක් දුකක් හට ගන්නවා නම් ඒකට හේතුව හොයන්න මෙන්න මේ හේතුවයි මේක හටගත්තේ මට ඒක එපා නා ඒකට මම අකමැති නම් ඒ ඵලයට අන්නේ හේතුව හොයලා දුරු කරගාම ඒ ප්‍රශ්නේ ඉවරයි ඒකට වෙන එකක් පටවන්න හරියන්නේ නැහැ හේතුඵල වාදය බුදුදහම කියන්නේ ඔන්න ඕකටයි එහෙම කරා නම් අපිට අද මොන ප්‍රශ්නයක්වත් ඉන්නේ නැහැ. අපි දැනට ඔබින විදිහට හේතුව දැකලා ඵලයේ දැකලා ඵලයේ ආවෙත් නම් ඒකට ආවෙද හේතුව දුරු කරලා ඒ ඵලයේ වැඩසහිත නම් යහප සාන්ත නම් ප්‍රණීත නම් ඒකට අවශ්‍ය කරන හේතුව වදලා ඒ තුනටපත් වෙනවා. එහෙනම් එයාට කවදාවත් ওই ප්‍රශ්නයක් එකක්වත් ඉන්නේ නැහැ. මේ යථාර්ථය විදිහට දකින්න ඕනේ. ඉතින් එහෙම දැනගත්තා නම් තමයි නියම බෞද්ධයෙක්නේ හා බෞද්ධයෙකුට වායුවෙන් කරදරයක් එන්නේ විදිහක් නෑ කියන්නේ ඔන්න ඕකයි. බෞද්ධයා කරදරේ දකින්න කරදරේට හේතුව දකින්න කරදර නිරෝධය දකින්න නිරෝධ මාර්ගය දකින්න. දුක දකින්න දුකේ හේතුව දකින්න දුක නිරෝධය දකින්න දුක නිරෝධ මාර්ගය දකින්න. මේ දුක නිරෝධ මාර්ගයේ හිමි සමාදන් නියම කියලා ගත්තොත් හරියනවා. නෑ තමන්ගේ අසංගරත්තයක් තියෙනවා නම් අභ්‍යන්තරේ ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද ප්‍රසන ආවාද පරසාවත් සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන මේ දස අකුසලයන්ට මගේ තමන්ගේ මනස පොළඹවුණු. ඒබඳු කරදරයක් තමන්ට තියෙනවා නම් අන්න ඒ කරදරේ අරගන්න හේතුව තමයි ඒකින් හකලා තියෙන පිළි සමාදන් වෙලා ශික්ෂාගාමීව ඉන්න පැත්ත. ඒකේ හේතුව. ඒකේ මේ හේතුව මේ හේතු විරෝධ කරන්න ක්‍රමය. ඵල විරෝධ කරන්න ක්‍රමය. අන්න ඒ ක්‍රමයට දැනගන්න ඕනේ හේතු. යම් කෙනෙකුට රාගය එනවනම් රාගයෙන් ඔහු කලබෝනවනම් රාගයට හේතුකාරක වන්නා වූ දේවල් පිළිබඳව සංවර වෙන්න ඕනේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට රාග නිරෝධය වෙලා රාගය නිසා අපි දාහි නැති වෙනවා. යම් කෙනෙකුට ද්වේෂය එනවනම් ද්වේෂයට හේතුකාරක වන්නා වූ කාරණා දෝෂී කාරණා දැනගෙන තමා විසින් සිද්ධ කරන කාරණා හිතින් කයින් වචනේ කරණේවා දැනගෙන. ඒ හේතුවේ ඵලයේ වශයෙන් උදා වෙච්ච එක තමයි මේ ද්වේෂ සහගත මානසිකත්වය. දේශසහගත මානසිකත්වයේ හේතුකාරක වුණේ ඒ ටිකනම් මම ක්‍රමක්‍රමයෙන් ඒක නිරෝධ කරන්න ඕන. ඒකට අවශ්‍ය වෙන හිතවිලි ක්‍රියාවෙන් එකින් එක දුරු කරගෙන ගියාම දේශයට හේතු කාරණා නිරෝධ නම් දේශේ නැවති ඵලයේ නිරෝධය තමන්ගේ මනස දේශයෙන් තොරයි. මුලාවටපත් වෙන්නා වූ මානසිකත්වයක් ඵලයේ වශයෙන් ලැබුවා නම් තමන්ට අවැදෙනවා. මුලාවට හේතු වෙන හිතවිලි ක්‍රියාවෙන් නිසායි ඒක හටගන්නේ. අන්නේ හේතුව ක්‍රමක්‍රමයෙන් අයින් කරලා දැම්මහම දැන් මුලාව හට ගන්න දෙවිච්ච හේතු ඉවරයි. එහෙනම් මුලාව නිරෝධයි. රාගදේශ මොහ දුරු කරන්නේ ඔය ක්‍රමයකින්. එදිනෙදා කරීතු රාගදේශ මොහ දුරු කළා කියලා ඒ ටික කරගත්තට. අපි එදිනෙදා මේ ජීවනෝපාය ගිනේ ජීවත් වෙන කටයුතු වල තියෙන ප්‍රශ්න නිරාකරණය කරන ඔය ටිකෙන් හරියන්නේ නැහැ. ඔය ටික අපේ විමුක්තිය සඳහා තියෙන හරිය. රාගක්ෂේත්‍ර, ද්වේෂක්ෂේත්‍ර, මොහක්ෂේත්‍ර ඒ ටික හරිය. හරි රාගක්ෂේත්‍ර, ද්වේෂක්ෂේත්‍ර, මොහක්ෂේත්‍ර කරන පුද්ගලයා තමයි යුතුය කමිටු කරන්නේ නැතුව හිටියනම් අනිත් සමාජයෙන් ඉන්න ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන්. ඒක ඒකට හේතු ඵලයේ නෙමෙයි. අන්න අපි දැනගන්න ඒ යුතුයකම් ඉටු කරුවා නම් අපිට ඒ සමාජයෙන් එන දෙවිච්ච අනිත් ප්‍රතිඵල එන දෙවිච්ච ඵලයේ ඒකින් ඉවරයි. සතිය ශ්‍රේෂ්ඨයි ඒත් වෛරයෙන් නොබිදේ කියලා අපි දැන් අන්තිම දේශනා කරා. සතිය ශ්‍රේෂ්ඨයි. සතර හති වට්ටානේ අති ශ්‍රේෂ්ඨයි. හැබැයි වෛරයෙන් මිදෙන්න බෑ. මෙත්තා සහගත හිතවිලි ක්‍රියාවෙන් ඇසුරු කරගෙන කරන කටයුතු වලින් යහපත් කටයුතු දෙනු වෛරයෙන් මිදෙනවා. වෛරයෙන් මිදෙන මඟ වෙන එක හතරහදි වටායෙන් කරන්නා වූ නිවන් මඟ තවයි. රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කරන එක තවයි. අපි රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කරලා හිටියත් අපෙන් විච අවලකට යම් කෙනෙක් වෛර කරන්න පටන් ගෙන තිබුණා නම් අපි ඒක කළා. අපි ඒ ගැන තකන්නේ නැතුව ඒකට කළ යුතු කරන්න නැතුව හිටියනවා. අර වෛරකාරය අතරින් මහන්ලා හිටියන හාවුදුරන්ට බලව ගණේ අපි දන්නවා වගේ හැටි. හාවුදුර අරිහත් කෙරවත් වෙලා ඉන්න පුළුවන්. ඕක අපි දන්නේ නැද්ද? ඕක අපිට මෙහෙම යකෝල ගිහිම අහනවා. අර වෛරය අත්හැරනවා. අරිහත්ත්වයට පත් වෙන මග අරිහත්ත්වයට පත් වෙන මගක් මිසක් ලෝකයාගෙන් වෛර කරන එක දුරු කරන මගක් නෙවෙයි. ඉතින් ඒ වෛරයට යමක් හේතු නම් අන්න ඒක දුරු කරගත්තාම ඒක ප්‍රතිඵලය වශයෙන් අපිට ඒක මිදෙන්න පුළුවන්. අවශ්‍ය වූට එකවරම වචන වලට නාගා ගැනීමට අපහසු වෙනවා. ඇතැම් අවස්ථාවල පසුවිය මතක් වෙනවා. මේ මෛත්‍රී දින්තේන් ගත කරන ජීවත් වුණත් ඒ විදිහට ජීවත් වුණත් මයි නිත්‍යාසහගත විහිමින් ජීවත් වුණත් මේ මතකයේ අලුපාඩුව මගහරවා ගන්න කොහොමද කියලා අහනවා. මෛත්‍රියේ හිත තවම හරිහැටි වැඩි නැති බවද මෙයින් පෙනෙන්නේ කියලා මෙහෙමත් ප්‍රශ්නයක් අහනවා. දැන් මෙන්න මේකදී අපි වැදගත් දෙයක් දැනගන්න ඕනේ. මේ අහන දේ කියා දෙන්න යනවා කියන වචනේ බොහොම බැරෑරුම් වෙලා. මෙතෙන්දි දැනගන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා හිටියා. අර මහරහතන් වහන්සේලා ඔක්කොම කියා දෙන්න ගියා කියන දේ ඉඳලා තියෙනවා. අතේ ඇඟිලි 10 වගේ බොහොම පුංචි පිරිසක් හිටියා කියා දෙන්නේ. අහපු දේ අහගෙන සමග වැඩේ කරගත්ත ලක්ෂ ගණන්. 10 දෙනෙක් විතර හිටියා. ආලා දැනගත්ත දේ ලෝකෙට කියා දෙන්න. මේක බොහොම බැරෑරුම් දෙයක්. ලෝකයට කියා දෙන දේ හොඳ වුණාට ඉගිල්ලේ උඩි යන්න පුළුවන් හොඳ වුණාට ඉගිල්ලෙන් පරිල යනවා මොකද කරන්නේ? පරු තියෙන එක ඉගිල්ලේ යනවා පත් නැති කරලා ඉගිල්ලෙන් උඩට රට වෙනවා. මේ අනුන්ට දේශනා කරනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. ඒක අති දුර්ලභ ලෝකේ පහළ වෙන දේශකයන්න් වහන්සේලා කියන ධර්මදරයන් වහන්සේලා කියන අති දුර්ලභ කොටස. මේ ශ්‍රාවකයෝ විසින් මේ සියල්ල අහගෙන තමන් දරාගෙන තමන්ගේ වැඩේ කරගන්න එක ප්‍රධාන කාරණා. අනික් අයට කියා දෙන්න යනවා කියන උර හසල දැනුමක් තියෙන්න ඕනේ. කියා දෙන්න ගියාම ප්‍රශ්න අහන. නිකම් ඔලොමොටලිය වගේ කියන එක අහන්නේ නෙමෙයි ලෝකේ ඉන්නේ. ඊදාකාරයෙන් කරකවලා ප්‍රශ්න අහන. පන්නහල කියලා දැන් කියන්නේ බැරි බව දැනගත්තොත් ඇවැරෙනකම් පන්නහල ඉඳන් අඹරවල යවන. ඊට පස්සේ අපි වැඩි අපිටත් ඇකිලෙන. ඊට පස්සේ මෝලිය වගේ තොවිත් ඇවිදලා ඉඳන් ඉති කියව කරනවා කියලා සම බැනුම් අහන්නත් වෙනවා අන්තිමට. උන්ගේ දෘෂ්ටියට අපි කොටු උනේ. උන්ට පස්සේ උත්තර දෙන්න බැරි වුණා. මෙන්න මේ නිසා අපි දැනගන්න ඕනේ අපි අපේ වැඩේ කරගන්න පළමුවෙන්. දේශකේ කියන්නේ හේතු ඇත්නම්. මේ හේතුකාරකේ මුලින් ඉඳලා පේනවනේ දැන් අලිපැටිය ගොබන්නට පස්සේ ඉස්සෙල්ලා පේන්නේ නැද්ද ඇත්පැටියෙද්ද අලිපැටියෙද්ද කියලා. පැටිය අලි ඇතින් නැද්ද පැටිය උපන්නත් හැටියෙ බැලුවහම ඇත්පැටියෙන් නම් පුංචි දල කැල්ලක් එළියට පැලලා තියෙනවා කටේ. පුංචි කාලෙම පුංචි දලක් තියෙනවා. ඒතරම් අපි නිගමනය කරනවා මේ ඉපදෙලා තියෙන ඇත්පැටිය කියලා. ඉපදෙලා තියෙන නිකන් අලිපැටියෙක් නා. ඒක ලොකු වෙලා උස් මහත් වෙලා තරුණ වයසට ඇවිල්ලා බැලුවා දලක් නෑ. ඉන් දල ඇති එක කරන්න යන එක අර අලියා කරන්න කිව්ව මොකද වෙන්නේ? පුරවන්ද කරන්න. ඒ වගේ දේශකයන්න් වහන්සේලා ඇත් පැටවුවා. පුංචි කාලේ ඉඳලා මෙයාට ඒ හුරුවක් තියෙනවා. ඒ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තියෙන කෙනෙක් ඒ ධර්මතර වෙලා ධර්මයේ පිළිවන් හසල දැනුවටපත් වෙලා අධ්‍යක්ෂින් ලැබුවට පස්සේ. එහෙම අයට පුළුවන්කමක් තියෙනවා ඒ දිය කරන්න. මේක සසර බොහෝ කාලයක් කියලා හුරු පුරුදු කරගත්ත හැකියාවන් ප්‍රගුණ කරගත්ත අයට ලැබෙන දෙයක්. නොහැකියාවක් ඇති කෙනෙක් ප්‍රගුණ කරනවා කියන එකත් මේක ලේසි වැඩක් නෙමෙයි. අනන්ත සංසාරේන වාසනා මේ ශක්තිය තමයි. ඒ කෙනා තියෙන හුරු පුරුදු. මේවා මේ එක අධ්‍යාපක දෙහික හුරු වෙන්නේම නෙමෙයි. ඒබඳු හුරු පුරුදු ඇති හැටියුත් මහරහතන් වහන්සේ කල්ප ලක්ෂ ගානක ඉඳලා දේශකෙක් වශයෙන් පෙරුම් පුරාගෙන ආපු කෙනෙක්. අන්නේ දේශනා ඥානීය මත වුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා ධර්මයේ උන්නේක ආකාරයෙන් විග්‍රහ කරලා. හැබැයි හරිත් මහරහතන් වහන්සේ ඒක කළාට අන්නේ රහතන් වහන්සේලා දෙය කරන්න බෑ. ඊ අධ්‍යය මුළු ජීවිත කාලයේ වහන්සි වුණා ඒ හැකියාව ලබන්න හැකියාවකුත් නෑ. අන්නේ වගේ අවස්ථාවක් වංගීත හාමුදුරුව ගී කාලේ ඉඳලම කාව්‍යමය හැකියාවක් ලබා දෙනවා. ඒ හැකියාවම ප්‍රගුණ වෙලා හිටන් බුදුරජාණන් වහන්සේගෙන් පටිභාන කවිත්වයෙන් අගපැන්පත් ලබන සනකුරු ලැබුණා. ඉතින් ඒක සියල්ලන්ටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලයේ හේතු වාසනා ලැබලා තිබුණා. නිසා උන්වහන්සේට ඒ தත්ත්වෙ මත වෙලා උන්වහන්සේ මහා ඍද්ධිබල ලැබුවා. ඒක සියල්ලන්ට මේ தත්ත්වෙ ඉන්න පුළුවන්කම දුන්නා. මෙන්න මේ ආකාරයෙන් එක එක්කෙනාට උරුමයන් තියෙනවා. ආසාව එකක්. හිතේ තියෙන බලාපොරොත්තු තියෙනවා නානා ප්‍රකාර දේවල්. පුංචි ළමයිකින් හොත් කවුරු වෙන්නේ? මම දොස්තර කෙනෙක් වෙන්නේ. මම ගුරුවරයෙක් වෙන්නේ. ඉංජිනේරුවෙක් වෙන්නේ. පුංචි මනසට ඇවිත් ඉන්නේ පොඩි ඒවා නෙමෙයි. බලනකොට මල පොතපුරි කියලා ගන්නත් බැරි එක. උර මෙරුව පුළුවන්කමක් හැකියාවක් නැති එක. එනවා පුංචි මනසට එන්නේ ලොකු ලොකු තනතුරු. ටික දවසක් ගියාට පස්සෙ ඉස්කෝලෙන් කටි පැනලා එන බැලලා යනවා. සත්‍ය අධිකාරියෙක් වෙන්නත් පුළුවන්. දැන් මෙන්න මේ වගේ අපේ මානසයට එනවා ඔය විශේෂ තනතුරු. ඒවට ආසාවෙන් කරන්න ගියහම තමන්ට බැරි දෙයක් කරන්න ගියොත් එහෙම අමාරු වෙනවා. ශ්‍රාවකෙක් වශයෙන් ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ තමන් තමන්ගේ අඩුපාඩුව හදාගෙන දැනගත් අවබෝධය තුලින් ඒකට වටිනා බව දැනගෙන ඒක කරගන්න. හැකියාවක් ඇත්නම් තමන්ටම තේරෙනවා මේක මට මෙහෙම විසඳන්න පුළුවන්. පුළුවන් නම් පුළුවන් දේ කරනවා නිසා බැරි දේවල් වලට තංගල්ලා එහෙම ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් සතර සතිපට්ඨානිය වැඩුවා. සතර බ්‍රහ්ම විහරණය වැඩුවා. සතර බ්‍රහ්ම විහරණ වලට ලැබෙන ප්‍රතිඵලයක් නැත්නම් ඒක ලැබෙනවා. මෙත්තාසහගත චේතෝ විමුක්තිය, කරුණාසහගත චේතෝ විමුක්තිය, මුදිතාසහගත චේතෝ විමුක්තිය, උපේක්ෂාසහගත චේතෝ විමුක්තිය කියන මෙන්න මේ හිතේ ලබන්නා වූ චේතෝ විමුක්තිය. එක්තරා සමාධි හතරක් ලබනවා. මේ අයිති විහරණේ ගත කරන අය ඒක ඒකේ ප්‍රතිඵලය. ඒකේ ප්‍රතිඵලය අගතන්පත් වුණා. ඒ කියන්නේ බ්‍රහ්ම විහරණ හතරම ලැබුවා. එයා දේශකයෙක් වෙන්නේ පැත්තේ නෙමෙයි. ඒ දිගේ ලැබුවර දේශකයෙක් වෙන්න බෑ. දැන් ආනන්ද හාමුදුරුවෝ මහා දේශකෙයි. හැබැයි සෝවාන් ඵලයට ඉතලයි පත් වෙලා හිටියේ බුදුරණහන්සේ පිරිනමන පානකොට. හැබැයි ඒ කාලෙ වෙනකොට මේක විදිහේ ප්‍රශ්න විසඳ ගන්න ඕන අය. අරිහතුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔය ප්‍රශ්නේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ගිහිල්ලා අහන්න කියලා යවනවා මිස. ඒ ප්‍රශ්නේ දැන්න අරිහත්යේ ජයග්‍රහණයට කාරණයක් උනේ නෑ. අරිහත්යේ නිසා උන්වහන්සේ රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ කරලා. හැබැයි දේශකෙක් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ආපුවාම ගිහිල්ලා ඔක ශරීර හාමුදුරුවන්ගෙන් අහන්න. ඔය ප්‍රශ්නෙට උත්තර දෙයි ශරීර හාමුදුරුවෝ. ඔක අහන ආනන්ද හාමුදුරුවන්. මේ විදිහට යවුවා මිස. ආ ලක්ෂ ගානක් හිටපු රහතන් වහන්සේලා ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ. යම් දේශනාව කියන එක හරි ගැඹුරු දෙයක්. නොදැන දේශනා කරන්න ගියොත් අපිට පැටලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි යන මාර්ගය වහගන්නත් ඒක හේතු වෙනවා යළති විච මාර්ගයත් වෙහිලා යනවා. ඔය දේශකේ පිළිගන්න හරි කැමති ලෝකේ. අන්න ඒ නිසාම අභ්‍යන්තරයේ සියුම් උපක්ලේශියා බලපානවා. මට දේශකේ වෙන්න ඇත්නම් කියලා. මේක පේන්නේ නැහැ දයාවෙන් කරුණාවෙන් කරන එකක් හැටි තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් ඔක අභ්‍යන්තරයේ අන්න එහෙම එකක් තියෙනවා. ඒක සියුම් මාන්නයක්. ඒ බැින්නේ අර බල්ලු කරන මේ මෙයා කරන බඳුරු කරන මාන්නයක් නෙමෙයි. ඒ වුණාට එක්තරා විදිහක මාන්නයක්. උපක්ලේශයක් වෙනවා. අන්නේ නිසා ඒ උපක්ලේශය අපිට බාධාවක් වෙනවා. කෙනෙකුට යහපතක් කරන්න ධර්මය දේශනා කරන්න ආසාවක් හිතක් එන එක අර කියන මේ බල්ලු ඇති කරන හරක් වගේ ඒ වගේ සතු ඇති කරන මාන්නයක් නෙමෙයි. නීච මාන්නයක් නෙමෙයි. හැබැයි තමාගේ තිබෙන මාර්ගය වලා ගැනීමට ඒක බාධකයක් වෙන උපක්ලේශයක් වෙනවා. හැකිනම් කරනවා මිස නොහැකිනම් දඟලන්න බෑ. එහෙම ඒවා තියෙනවා. ඉගෙනගෙන හුරු වෙලා පුරුදු වෙලා කරන්න තියෙන වැඩ කොටස් මේ ලෝකේ තියෙනවා. ඒවා එහෙම කරන්නේ. හැබැයි සහජයෙන් පිළිපදව ශක්තිය ඇති කාලාන්තරය තිස්සේ පාරමිතා ගුණය පූර්ණේ කිරීම නිසා ගොඩනගා ගත යුතු ඒ බඳු වන්නා වූ ශක්ති විශේෂ තියෙනවා ධර්මදේශකත්වයේ. ඒක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. නිසා ඒ වගේ දේවල් වලදී ඒවට වලිකන දඟලන්න යන්න ඕනේ. තමන්ට පුළුවන් දේ තමන් කරගන්න. තමන් දන්න දෙයක් තියෙනවා පුළුවන් මට්ටමින් කියලා කොට වේලා ගන්න දැනගන්න ඕනේ. එයින් එහා වැඩි වෙනත් ප්‍රශ්න නම් මම එච්චර කියන්න දන්නේ නැහැ. ආවල් පැන් වල ගිලා අහගන්න. ඊට ගැළපෙන්න දෙන එක යමු කරන්න ඕනේ. ඈ? ඔව්. හරි දැන් ඒක හරි. දැන් කාට නම් දරුවෙකුට හෝ ලෝකයේ කෙනෙකුට හෝ ධර්මයේ තුලින් අවවාදයක් කරන්න යනකොට ඒ ධර්මයේ තුලින් ඇතිව තියෙන එක එක පැත්තක්. ඒ වගේම ලෞකිකත්වයේ තුල තියෙන දැනීමෙන් අවවාද අනුශාසනා කරන එක තව පැත්තක්. දැන් ධර්මයේ උපයෝගී කරගෙන ධර්මයේ මූලික කරගෙන ධර්මයේ කරුණු පෙන්වීමෙන් අනුශාසනා